දැන් අපි කලිනුත් මතක් කළා, දැන් යම්සික යෝගාවචරයෙක් මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් එයාට පහළ වෙච්ච දුක් වේදනාව සම්බන්ධයෙන් එයාගේ හිතේ ප්‍රතිගයක් පහළ වෙන්නේ නැහැ. ද්වේෂයක් තරහක් පහළ වෙන්නේ නැහැ. එතන පහළ වෙච්ච සැප වේදනාවක් සම්බන්ධයෙන් එයාගේ හිතේ රාගයක් ඇල්මක් ලොකුවට පහළ වෙන්නේ නැහැ. මොකද මේක දන්නව වේදනාවක් පමණයි. දැන් උපේක්ෂා වේදනාවක් දිහා එයාට ඒ විදිහටම දකින්න පුළුවන්. එයාගේ හිත හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. එයා සිහි මුලා වෙලා නැහැ. හිත වෙන වෙන අරමුණු වල ගිහිල්ලා අතරමං වෙලා නැහැ. මේ අවස්ථාවේදී එයාගේ හිත මේ උපේක්ෂා වේදනාව දිහා හොඳට ඒකාග්‍ර වෙලා ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් මේ හරහා තමයි අන්න හොඳට සතිය දිනු වෙන්නේ, ඒකාග්‍රතාවය දිනු වෙන්නේ, මේ වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ප්‍රඥාව දිනු වෙන්නේ. දැන් මෙතෙන්දී අපිට තව මතක් කරගන්න පුළුවන් අර හොඳට වේදනාවන් කෙරෙහි සිහිය පිහිටුවීම කියන මෙන්න මේ සතිපට්ඨානය කියන කොටස තමයි මෙතෙන්දී වැඩෙන්නේ. දැන් මේ විදිහට හොඳට සිහිය පිහිටුවන්න යෝගාවචරයට මෙතන වේදනාවේ යම් යම් තව තව සුළු සුළු වෙනස්කම් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. හිත තව තව එක ඒ වේදනාවට එකඟ වෙනවා. ඒ හරහා හිතේ සම්පජඤ්ඤය දිනු වෙනවා. මේ වේදනාව සම්බන්ධයෙන් බොහොම සියුම් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් කමක්, ඒකේ විස්තර විභාග දැනගන්න පුළුවන් කමක් කන්න යෝගාවචරයාගේ හිතේ දිනු වෙනවා. සම්පජඤ්ඤය වැඩෙනවා. වෙනත් වචන වලින් කියනවනම් මේක දිනු වෙන්න යාට තේරෙනවා මෙතන තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ, මෙතන වේදනා රසක් තියෙනවා. අපිට නිකන් එළියට පේන්නේ, මතු පිටට පේන්නේ නිකන් තනි සැප වේදනාවක් වගේ. හැබැයි ටිකක් ලං වෙලා බැලුවාම මේක තනි සැප වේදනාවක් නෙමෙයි, වේදනා පොකුරක්. වේදනා රසක් මෙතන තියෙනවා. ඒ වගේමයි මෙතන දුක් වේදනාවක් ගත්තොත් මෙතන තනි දුක් වේදනාවක් නෙමෙයි, මෙතන දුක් වේදනා කුඩා කුඩා දුක් වේදනා රසක් මෙතන තියෙන්නේ. මෙතන තනි උපේක්ෂා වේදනාවක් නෙමෙයි, මෙතන කුඩා කුඩා උපේක්ෂා වේදනා රසක් තියෙන්නේ කියලා අන්න කෙනෙකුට දැක ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ යම් කෙනෙක් මේ කුඩා කුඩා වේදනාව දිහත් තව තව සියුම්ව බලන්න දකින්න එයාට මේ එක එක සියුම් වේදනාවේ ස්වභාවයත් පේන්න ඉඩ දෙනවා. එතකොට මේ සෑම කුඩා වේදනාවක්ම ඊටාම ෂණබංගුරයි, ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙනවා, ෂණ මාත්‍ර වශයෙන් නැති වෙලා යනවා. බොහොම සීග්‍රයෙන් ඇති වෙනවා නැති වෙනවා. මේක සැප වේදනාවටත් උරුමයි, දුක් වේදනාවටත් උරුමයි, උපේක්ෂා වේදනාවටත් උරුමයි. එතකොට සැප වේදනාවක් කියලා අපි හිතාගෙන හිටියට ඒකෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. දුක් වේදනාවෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. උපේක්ෂා වේදනාවෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට යෝගාවචරයේ මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දිහා හොඳට දැනුවත් වෙලා අවධානයෙන් බලාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. දැන් මේ දේ තව තව ප්‍රගුණ වෙන්න ඇතම් කෙනෙකුට මේකේ තියෙන මේ ෂණබංගුර භාවය, අනිත්‍ය ස්වභාවය, මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය බොහොම ප්‍රකටව තීව්‍රව වැටහෙන්න පුළුවන්. එතකොට තමයි අන්න හිත තව තව ප්‍රඥාවන්ත වෙන්නේ, නැත්නම් මේ වේදනාවන් කෙරෙහි යම්කිසි නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. මොකද අපි කලින් හිතාගෙන හිටියේ මේවා අපිට පාලනය කරන්න පුළුවන්, මේවා බොහොම ප්‍රසන්නයි, නැත්නම් මේවා බොහොම දුක්ඛිතයි කියලා. අර වේදනාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක්, නිවැරදි ආකල්පයක් අපේ හිතේ තිබුණ නැහැ. නමුත් දැන් මෙන්න භාවනාව හරහා නිවැරදි අවබෝධයක්, වේදනාවන් කියන යථා ස්වභාවයේ වැටහීමක් ඔන්න යෝගාවචරය තුළ දිනු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකුත් මෙතනට කිට්ටු කරනවා. පේන පින්දුපම සූත්‍රයේදී හරියට මේ ජලාශයකට වර්ෂාවක් පතිත වෙනකොට ඒ ජල බිඳුවක් පාසා, නැත්නම් වැහි බිඳුවක් පාසා ජල බුබුලක් හට ගන්නවා. එතනම පිපිරලා යනවා, බිඳිලා යනවා. ආයෙත් ජල බිඳුවක් පතිත වෙනවා. එතන වායු බුබුලක් හට ගන්නවා, ඒක පිපිරලා යනවා. ආයෙත් බිඳුවක් වැටෙනවා. එතන ආයෙ වායු බුබුලක් හට ගන්නවා, පිපිරලා යනවා. මෙන්න මේ වගේ මේ වේදනාවන්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. එතකොට අර ජලාශයකට බොහොම ශීඝ්‍රව ධානානිතා නිපාත වර්ෂාවක් වැටෙනකොට ඒ එතන විවිධ ජල බුබුලු හට අරගෙන එතනම බිඳලා යනවා වගේ මේ වේදනාවන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය, ඒ අනිත්‍ය ගතියෙන් නැත්නම් ඇතුවේ නැතිවීම ස්වභාවයෙන් පෙළෙන ගතිය බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නනවා. එතකොට මේක වේදනා මේ සැප වේදනාවටත් උරුමයි දුක් වේදනාවටත් උරුමයි. අපි හිතුවොත් සැප වේදනාවට මේක අදාළ නැහැ කියලා එහෙම නෙමෙයි. සැප වේදනාවේ පවා තියෙන්නේ නිරන්තරයෙන් මෙබඳු ඇතිවීම නැතිවීම ස්වභාවයකින් බිඳෙන ස්වභාවයකින් පෙළෙන ගතියක්. ඒ නිසා සැප වේදනාව පවා දුකක්. යථා විදිහට නිවැරදි ආකාරයෙන් යෝගාවචරයේ දකින්නකොට යාට තේරෙන්නේ මෙතන මේ සැපක් නෙමෙයි තියෙන්නේ සැප වේදනාවක් වශයෙන් නිරූපණය වීමක්. ඒක මගේ මේ රුචි අරුචියේ මත තමයි තීරණය වෙලා තියෙන්නේ. ඇතම් කෙනෙක් සැපයි කියලා සලකන දෙයක් ඇතම් කෙනෙකුට දුකක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඇතම් කෙනෙක් තේ එකක් බොහොම රසණෙන් බොන්න කැමති. තවත් කෙනෙක් ඒක ටිකක් නිවිලා බොන්න කැමති. ඉතින් ඒ නිවිලා බොන්න කැමති කෙනාට රසණෙන් තේ එකක් දුන්නොත් එයාට ඒක දුක් වේදනාවක් වශයෙන් දැනෙනවා. ඊළඟට රසණෙන් බොන්න කැමති කෙනෙක්ට නිවිච්ච තේ එකක් දුන්නොත් එයා එක දුක් වේදනාවක් වශයෙන් සලකනවා. ඉතින් ඒ නිසා එක්කෙනෙක් එක්කෙනාගේ හිතේ තියෙන ආකල්පය මත සෑහෙන දුරට මේ සැප දුක් කියන ගතියත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයේ මේ සැප දුක් උපේක්ෂා වේදනාවන් ගැන මේ විදිහට තව තව ගැඹුරින් තේරුම් ගන්න එයාගේ හිතේ තව තව ප්‍රඥාව දිනු වෙනවා, සම්පජඤ්ඤය දිනු වෙනවා. ඊළඟට යථා ස්වභාවයේ වැටහෙන විපස්සනා නුවණක් දිනු වෙන්න පටන් ගන්නවා.